ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පාඩම සමකින් ඌවේ ගුරු ගෙදරින් අද ඔබ හමුවන්නේ වැලිමඩ අඹගස්තුව ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යන විෂය ආචාර්ය උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක මාධ්‍යවේදී ප්‍රදීප් ජයලත් පීරිස් ගුරුතුමන් අපි සංනිවේදන හා මාධ්‍ය අධ්‍යනය පාඩම සමග එක්වෙමු.
අයිබුවන් දුවේ පුතේ, අපි අද දවසේ සූදානම් වෙන්නේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යන විෂයට අදාළව ගුවන් විදුලි වැඩසටහන සමගින් ඔබව සම්බන්ධ කරගන්න. විශේෂයෙන් අපි ගියවර වැඩසටහන තුළදී සාකච්ඡාවට ගත්ත සංනිවේදන වර්ග පිළිබඳව අන්තර්වර්ති ඒ වගේම අන්තර්පුද්ගල සමූහ සංනිවේදනය ඒ වගේම ජන සංනිවේදනය ගැන අපි සංනිවේදන වර්ගීකරණය යටතේ සාකච්ඡාවට ගත්තා. විශේෂයෙන් ඒ කොටස ගැන කතා බහ කරනකොටත් අපට පැහැදිලි කාරණා තමයි මේ වැඩිපුර විභාගයට ප්‍රශ්න එන කොටසක් බවට පත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී මේ විෂය කොටස් ටික විශේෂයෙන් සංවිධාන වර්ගීකරණය සහ ඒ වගේම දැන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන සංවිධාන ස්වරූප බල පිළිබඳවත් නිරන්තරයෙන් විභාගයට ප්‍රශ්න යොමු වන අවස්ථාවකට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් අද පාඩම පුරාවට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නවා සංවිධාන ස්වරූප තුනක් පිළිබඳව. ප්‍රධාන වශයෙන් ඒ වාචික සංනිවේදනයේ අවාචික සංනිවේදනයේ සහ ලිඛිත සංනිවේදනය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ ස්වරූප ගැන කතා කරනකොට දැන් අපි සංනිවේදනයේ සඳහා නැත්තම් අදහස් තොරතුරු හුවමාරු කර ගැනීමට භාවිතර ගන්නවා ලිඛිත මාධ්‍ය භාවිතර ගන්නවා. ඒ වගේම වාචිකව අපට තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම අපි සමහර වැඩසටහන් වල සවන් දෙනවා. අපි එකටගෙන ශ්‍රව්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන සංනිවේදනය යෙදෙනවා. ඒ වගේම දෘශ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙනත් අපට සංනිවේදනය යෙදීමට හැකියාවක් ලැබෙන ඡායාරූප වගේ දේවල් උපයෝගී කරගෙන. ඒ වගේම තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය රූප වාහිනී චිත්‍රපටි වගේ ගත්තට පස්සේ ඒ දේවල් උපයෝගී කරගෙනත් අපට එකිනෙකා අතර තොරතුරු හමාරු කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා අවිධිමත් සංනිවේදනට අදාළව කටකතා උපදූප වගේ දේවල් මූලික කරගෙනත් අපට සංනිවේදනය යෙදෙන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම එහෙනම් අපට පැහැදිලින කාරණා තමයි අපි දෛනික ජීවිතයේ අපි අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විවිධාකාරයෙන් සංනිවේදන මාධ්‍යයන් සංනිවේදන ස්වරූපයන් උපයෝගී කරගෙන සංනිවේදන යෙදෙන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉන් ප්‍රමුඛ වන සංනිවේදන ස්වරූප දෙකක් විදිහට තමයි අපි සැලකෙන්නේ වාචික සංනිවේදනය සහ අවාචික සංනිවේදනය. අපි මුලින් වාචික සංනිවේදනය ගැන කතා කරමු. දෙවෙනියට අපි කතා කරමු අවාචික සංනිවේදනය ගැන. ප්‍රධාන වශයෙන් අපි දන්න කාරණා තමයි මිනිස්සු භාෂාවක් නිර්මාණය කරගන්නට පෙර ආතුව එකිනෙකා අතර තොරතුරු හුමාරු කරගන්න භාවිතයට ගත්ත සංනිවේදන ක්‍රමවේදයේ පවටපත් වෙන්නේ වාචික සංනිවේදනය නේ. එහෙමනේ, දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ අපි දන්නවා මුල්ම මානව කොට්ටාස අනිත් එකිනෙකා අතර සංනිවේදනය සඳහා මුලින්ම භාවිතා කරලා තියෙන පුතේ මේ අවාචික සංනිවේදනය කියන ක්‍රමවේදය. ඒකට හේතුව භාෂාවක් බිහි කරගන්නට පෙර ආතුව එකිනෙක පුද්ගලයා අතර නැත්තම් එකෙක් මානව කණ්ඩායම් අතර තොරතුරු හුවමාරු කරගෙන තියෙන හඬ උපයෝගී කරගත්තා හා සමානවම අංග චලන මූලික කරගෙන අන් අයට යමක් දැනවීමට කටයුතු කරලා තිබෙනවා. ඒ මූලික කරගෙන අපිට අවාචික සංවේදනය ගැන සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. පසුකාලීනව උච්චාරේන්ද්‍රිය පද්ධතිය ඇතුළත දියුණුව මූලික කරගෙන භාෂාවක් නිර්මාණය කරගන්නවා. ඒ භාෂාව මූලික කරගෙන එකිනෙකා අතර තොරතුරු සංවිධානය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔන්න භාෂාවක් බිහි කරගත්තට පස්සේ තමයි අපට වාචික සංවිධානය දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වාචික සංවිධානය සහ අවාචික සංවිධානය කියන දෙක අතර අන්තර් සම්බන්ධයකුත් තියෙනවා. ඒ කියන්නේ අපි වාචික සංවිධානය තුළ නිරත වෙනකොට අවාචික සංඥා විධික්‍රමයේ උනුත් භාවිතයට ගන්න නිසා එනිසා මේ වර්ගීකරණ ගැන එනිසා මේ සන්නද ස්වරූප පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ප්‍රධාන වශයෙන් පුතේ අපි අවධානයට ගමු මේ වාචික සංවිධානය සහ වාචික සංවිධානය පිළිබඳව. ඉතින් අපි මුලින්ම අපි සාකච්ඡාවට ගමු එහෙනම්. ඔන්න දැන් අපි පාඩමට ප්‍රවේශ වෙන්න යන්නේ පුතේ වාචික සංවිධානය පිළිබඳව. අපි බලමු වාචික සංවිධානය කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් විමසා බලමු. එනම් කිසියම් භාෂාවක තියෙන ශබ්ද රටා සහ වචන රටා භාවිතා කරමින් සිදු කරන සංනිවේදන ක්‍රියාවලියට තමයි පුතේ අපි කියන්නේ වාචික සංනිවේදනය කියලා. භාෂාවක තියෙන ශබ්ද රටා සහ වචන රටා උපයෝගී කරගෙන ඕන් අපි සංනිවේදන යෙදෙනවා නම් අපි ඒකට කියනවා වාචික සංනිවේදනය කියලා. ඉතින් වාචික සංවිධානය සඳහා නම් භාෂාවක් මූලික වෙනවා. භාෂාවක් කියලා කියන්නේ මිනිසා අතර එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න බිහිවිලා තිබෙන ප්‍රබලම සංනිවේදන මෙවලම තමයි භාෂාව කියන්නේ. ලෝකේ අපි දන්නා ජනවර්ග 6000ක් විතර ජීවත් වෙන අපි පළවෙනි පාඩමුත් ඒ ගැන සාකච්ඡා කළා. ඒතර මේ ජනවර්ග අතර විවිධ භාෂාවන් පරිහරණයට ගන්නවා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා. විශේෂයෙන් අපි සිංහල භාෂාවෙන් කතා කරනද අපේ රටේ වුණත් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව, දමිළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න භාවිතයට ගන්නවා. එන වාචික සංනිවේදනයේ තුරදී ප්‍රධාන වශයෙන් වැදගත් වන සාධකයක් තමයි භාෂාව. එන භාෂාවක් මූලික කරගෙන තමයි වාචික සංනිවේදනයේ යෙදෙන්නේ. එතකොට මේ වාචික සංවේදනයේ කාර්යයන් ගැන අපිට බොහොමයක් කතා කරන්න පුළුවන්. වාචික සංවේදනය උපයෝගී කරගෙන අපි විසින් සිදු කරන දේවල් අපට පුළුවන් නේද? ප්‍රධාන වශයෙන් පාසල ගැන හිතලා බලන්නකො. පාසලේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඉගෙනවීමක් සිද්ධ වෙනවා නේ? ඉගෙනවීම. පන්ති කාමරේට යන ගුරුතුමා ඔබට විෂය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන්නේ මොකක් කරාද? වාචික සංවේදනය හරහා. ඔන්නෙහි ඉගෙනවීමට අපට උපකාර කරන්නේත් වාචික සංවේදනය. ඒ වගේම කෙනෙකුට උපදෙස් දෙනකොට නරක වැඩක් එහෙම කරපුවාම එහෙම නැත්නම් සමහරවිට ඔබට ඔබේ දෙමාපියන් නිරන්තරයෙන් ඔබට උපදෙස් ලැබෙන දෙමාපියන්ගෙන් ඔබේ ජීවිතය හදාගන්න. එහෙනම් ඒ ලැබෙන්නේ භාෂාවක් මූලික කරගෙන. දැන් හිතලා බලන්නකෝ අපට උපදෙස් දීම කියන කාරණාව කරන්න පුළුවන්ද අවාචික සංවිධානය මූලික කරගෙන? ඊටම පහසුයි නේ. සර් යමක් කෙනෙකුට නිසියාකාරව අවබෝධ කරලා දෙන්න වාචික සංවිධානයේ කොතරම් වැදගත් වෙනවද කියන කාරණා මේ හරහා අපට පැහැදිලි. එහෙනම් උපදෙස් දීම සිදු කිරීම සඳහා අපට ප්‍රයෝගී වෙන්නේ වාචික සංවිධානය. මඟ පෙන්වීම. නිසි මාර්ගයේ ගමන් කරන්න කෙනෙකුට මඟ පෙන්වීමක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට වැරදි කරපු කෙනෙක් සුමකට යොමු කරගන්න අපට ප්‍රයෝගී වෙන්නේ වාචික සංවිධානය. මේ මඟ පෙන්වීම කියන තව ආකාරයකින් කතා කරන්න පුළුවන්. ඔබෙන් අහනවා ලිපිණයක් පිළිබඳව. කිසියම් කෙනෙක් නොදන්නා ලිපිණයක් පිළිබඳව ඔබෙන් අහනවා. එතකොට ඔබට ඒ ලිපිණය හරහා ගමන් කිරීමට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න පුළුවන් වෙන්නේ වාචික සංවිධානයේ මූලික කරගෙන. එහෙනම් අපට පැහැදිලි වාචික සංවිධානයේ මේ ගැන්වීම උපදෙස් දීම හා මඟ පෙන්වීම වගේ කාර්යයන් ඉටු කරන්න අපි භාවිතයට ගන්නවා. ඒ වගේම තමයි පුද්ගලයන් අතර අදහස් හුවමාරු කරගන්න. ඒ කියන්නේ එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න අපි භාවිතයට ගන්නෙත් මොකක්ද? වාචික සංවිධානයේ. දැන් පහුගිය අවුරුදු කාලේ නේ ඔබේ ගෙදරට එන්නේ නැති මේ ඥාතීන් බොහොමයක් ඔබේ නිවසට එන්නේ නැති. ඉතින් සමහර වෙලාවට ඒ ඥාතීන් එන්නේ නැත් ගිය අවුරුද්දේ ආවට පස්සේ. ඒ අයත් එක්කලා තොරතුරු හුමාරු කරගත්තේ නැද්ද? පාසල ගැන ඔබෙන් විමසීම් කළේ නැද්ද? පාසලේ කටයුතු ගැන ඔබෙන් විමසීම් කළේ නැද්ද? විෂයන් සම්බන්ධව ඔබට තියෙන දැනීම ගැන ඔබෙන් ඇහුවේ නැද්ද? ඒ වගේම සමහර වෙලාවට ආගිය තොරතුරු ලෙඩ දුක් පිළිබඳව ඔබෙන් හෝ නැත්නම් ඔබේ පවුලේ අයගෙන් විමසන්නේ නැතිනි පුතේ. මේ එහෙනම් මේ සඳහා අපි භාවිතයට ගන්න මොකක්? වාචික සංනිවේදනය. මිනිස්සු අතර පුද්ගලයන් අතර තොරතුරු හුමාර කරගන්න භාවිතයට ගන්නෙත් මොකක්ද? වාචික සංනිවේදනය. ඒ වගේම තමයි මිනිසුන් අතර බැඳීම් ඇති වෙනවා. මේ බැඳීම් අන්තර් සම්බන්ධතා නැත්තම් බැඳීම් මූලික කරගන්නේ සමාජයක් නිර්මාණය කිරීම සඳහා සමාජයක් පවතින්නේ. එහෙනම් මානව සම්බන්ධතා පවත්වා ගන්නත් උපකාර කරන ප්‍රධාන සංනිවේදන ස්වරූපය බවට පත් වෙන්නේ වාචික සංනිවේදනය. දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දැන් අපි දන්නකෝ මේ ඔන්න යනවා මනමාලයේ මනමාලියක් බලන්න. මනමාලියක් බලන්න ගිහිලා දෙදෙනා එදා තමයි ඉස්සලාම මුණ ගැහෙන්නේ. දැක්කට පස්සේ දෙන්න පුළුවන් හොඳට ගැලපෙනවයි කියලා. නමුත් කතා බහ කිරීමත් එක්කලා තවදුරටත් දෙදෙනා අතර බැඳීම් වර්ධනය කරගන්න උපකාරී කරනවා. එහෙනම් අපට පැහැදිලි කාරණා තමයි නේද මානව සම්බන්ධතා වර්ධනය වෙන්න බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ කිනිකා අතර තොරතුරු හුමාරු. එතන තොරතුරු හුමාරු කරගන්න එහෙම නැත්නම් මේ වාචික සංවේදනය මූලික කරගෙන තමයි මානව සම්බන්ධතා වර්ධනය වෙන්නේ. සමහරලාට නේද මේ කතා බහ කරන දෙදෙනෙක් අතර ජීවිතේ නේද විවාහ වීමට පවා තීරණය කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අපට පැහැදිලි කාරණා තමයි එහෙනම් මානව සම්බන්ධතා වර්ධනය කරගන්නටත් වාචික සංවේදනය අපට උපකාර කරන ඒක ප්‍රධාන සාධකයක් විදිහට අපට සලකා බලන්න පුළුවන්. ඒ වගේම හිතේ තියෙන දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න උපකාරී කරන්නේ. දැන් ඔබට හිතනවා යමක් හිතන දෙයක් ඔබේ මිතුරෙකුට ප්‍රකාශ කරන්න උමනා කරනවා. ඒ සඳහා උපකාර කරන්න මොකද්ද? වාචික සංනිවේදනය. නේද? වචන මූලික කරන තමයි ඒ ගැන ඔබ අන් අයට දැනුම් දෙන්නේ නැත්නම් මිතුරාට දැනුම් දෙන්නේ. ඒ වගේම දැන් අපි ওই පෞරුෂය ගැන කතා කරන පුද්ගල පෞරුෂය ගැන කතා කරනකොටත් වඩා වැදගත් වෙන සාධකයක් තියෙනවා. ඒ තමයි මේ කෙනෙකුගේ හඬ ප්‍රධාන වශයෙන් බලපානවා පුද්ගල පෞරුෂය කෙරේ. තව කෙනෙකුට අපි යමක් ප්‍රකාශ කරනකොට ප්‍රධාන වශයෙන් මේක අපට ප්‍රයෝගී වෙන්න පුළුවන්. දැන් අපි දන්න කාරණා තමයි පිරිමි කෙනෙක් නම් තියෙනවනේ පිරිමි හඬක්. ගැහණු කෙනෙක් නම් තියෙනුනේ ගැහණු හඬක්. එතකොට ඒ හඬ නැත්තම් ප්‍රකාශනය බලපානවා පෞරුෂය කෙරේ. එන වාචික සංනිවේදනය තුලදී කෙනෙක්ගේ හඬ මූලික කරගෙන නැත්තම් ඒ වාචික සංනිවේදන යෙදීම පිළිබඳ තීරණය කරගෙන එයාගේ පෞරුෂය පිළිබඳවත් කිසියම් ආකාරයක අන් අයට සංනිවේදනය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා කියන කාරණාවත් අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වාචික සංනිවේදනය ගැන සාකච්ඡා කරනකොට අපට වඩා වැදගත් වෙන කොටසක් තමයි පුතේ මේ වාචික සංවේදන කුසලතා පිළිබඳ අවධානය යොමු කිරීම. විභාගයට යොමු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. එකක් තමයි ඔය වාක්කෝෂය පුල් කරගන්න. දැන් අපිට පුළුවන් වෙන්න ඕන හොඳ කතන පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒක ප්‍රයෝගී වෙන්නේ වාචික සංවේදනයේ. ඔබට විදුවල්පුතුමා කියනවා උදේ රැස්වීම කතාවක් කරන්න. එතකොට ඒ කතාව සිදු කරන්නම් ඔබ ඊට අවශ්‍ය කරන තොරතුරු ඒකරාශී කරගෙන සඳහා සූදානම් වීමක් කියන කාරණාව වැදගත් වෙනවා. එහෙනම් ඒකට ප්‍රයෝගී වෙන්නේ මොකක්ද? වාචික සංවේදනය. වාක්කෝෂය පුල් කර ගැනීම හරහා ඔබට ඒ කතාව ඉතා නිසියාකාරව ඉටු කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි තමා සතු දැනුම වර්ධනය කරගන්නත්, ඒ වගේම දැනුම හොමාරු කරගන්නත් අපට වාචික සංවේදනය උපකාර කරන නිසා වාචික සංවේදන කුසලතා විදිහට ඒව අපට සලකා බලන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම අපි වාචික සංවේදනය එතකොට වඩාත්ම වැදගත් කාරණා තමයි යෝග්‍ය භාෂාවක් භාවිත කරන එක. දැන් ගොඩක් වෙලාවට අපි ඔබ දැකලා තියෙනවා විවාද කණ්ඩායමක කෙනෙක් කතා කරන විදිය ඔබ නිරීක්ෂණය කළා ඇති. ඒ වගේම ගුරුවරයෙක් පන්ති කාමරේ ඉගැන්වීම කරන විදිය ඔබ නිරීක්ෂණය කළා ඇති. ඒ වගේම තමයි අපි පුංචි දරුවන්ට කතා කරනකොට භාෂාව භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට කිසියම් අවබෝධයක් හෝ දැනුමක් ඇති. අපි එහෙනම් ඒ ගැළපෙන විදිහට තමයි ඒ අයට අපි භාෂාව භාවිත කරන්න ඕන. පුංචි ළමෙක් එහෙම එක්කලා කතා බහ කරනකොට අපිට හුරතල් භාෂාවක් භාවිත කරන්න සිද්ධ වෙලා අපි දෛනික ජීවිතේ භාවිතයට ගන්න. අපි සරලව කිව්වොත් මේක මේ ග්‍රාහක කණ්ඩායමට ගැළපෙන ආකාරයෙන් භාෂාව භාවිත කරන්න සිද්ධ වෙනවා වාචික සංවේදනයේදී. ඒක කුසලතාවක් ඉදිරියට අපිට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි වචන භාවිත කරනකොට වගකීම කියන කාරණාව ඉතා වැදගත් වෙනවා. වගකීමෙන් වචන අපි භාවිත නොකළොත් එහෙම ඇති වෙන සාධනීය බලපෑම තමයි සමහර වෙලාවට විශේෂයෙන් මේ අපි කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැගීමටත් බලපාන්න පුළුවන් වෙනවා. ඒසා අපි වාචික සංවේදන නිරත වෙනකොට දැන් යාළුවන් එකතු වෙහෙම අපි නොගැලපෙන වචන භාවිතයට ගන්නවා. දැන් ඒක වැඩිහිටියෙකුට හරි නැත්නම් ගුරුවරයෙකුට එහෙම ඇහුනොත් එහෙම ඔබ පිළිබඳව 탁සේරුවකට ඒ වචන බලපාන්න පුළුවන්. ඒසා වචන භාවිත කරනකොට වාචික සංවේදන යෙදෙනකොට ප්‍රධාන වශයෙන් පුතේ අපි වගකීමෙන් වචන භාවිත කිරීම වඩා වැදගත් වෙනවා. ඔබේ පෙළපොත පිළිබඳව අධ්‍යයනය කරනකොට මේ වාචික සංනිවේදනයේ සහ අවාචික සංනිවේදනයේ පිළිබඳව සාකච්ඡා කරනකොට බලන්න ඔබේ පෙළපොතේ දීලා තිබෙන පුතේ පෙළපොතත් ළඟට ගත්තර ගැටලුවක් නැහැ. සමාජ සංවිධානය කරන වැඩබුලුවක් මූලික කරගෙන ප්‍රායෝගික උදාහරණයක් එක්කලා ඔබට මේ කතාව පැහැදිලි කළ දෙන්න උත්සාහ කිරීමක් ඉදන් තිබිලා තිනෝ. ඒකත් කියවන්න කියවලා ඒ සඳහා අවශ්‍ය කරන දැනුමක් ඔබට ලබා ගන්න පුරුදු පුහුණු වෙන්න. අපි චුටක් මේ වාචික සංවිධානයේ සාර්ථකත්වය සඳහා භාෂා කුසලතා කියන කොටස අපි සාකච්ඡාවට ගමු. බලන්න පෙළපොතේත් ඒ ගැන සඳහන් වෙනවා. මේ උච්චාරණය, අර්ථ ගැන්වීම සහ යෝග්‍යතාව කියන කාරණා මූලික කරගෙන මේ ක්‍රියාවලිය පැහැදිලි කරලා තිබෙනවා ඔබට. දැන් උච්චාරණය කියන එක මම ඉස්සෙල්ලත් කිව්වා. දැන් වචන උච්චාරණය කියන කාරණාව වඩා වැදගත් වෙනවා මේ වාචික සංවිධානයේ. ඒ කියන්නේ ඔබ කිසම් කතාවක් කරනවා නම් එහිදී වචන උස්පහත් කිරීම, ඒ වගේම සමහර වෙලාවට දැඩිව දැනෙන ආකාරයෙන් වචන භාවිතා කිරීම, ඒ වගේම උච්චාර දෝෂ මගහරවා ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා ඔබට, විශේෂයෙන් මේ වාචික සංවිධානය තුළ නිරත වෙනකොට. ඒ නිසා මේක භාෂා කුසලතාවයක් විදිහට සැලකෙන. ඔබෙන් විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් එීම වාචික සංවිධානයේ සාර්ථකත්වය සඳහා බලපාන කුසලතා තුනක් නම් කර පැහැදිලි කරන්න. විභාගයට එන්න පුළුවන්, නැත්නම් එකක් ගැන වුණත් අහන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි එහෙනම් උච්චාරණය. අපි නිවැරදි උච්චාරණය කරන්න ඕන වචන. ඒක සිංහල භාෂාවෙන් හරි දෙමළ භාෂාවෙන් හරි අපි සිදු කරනවා නම් ඒ භාෂාව මූලික කරගෙන නිසියාකාරව භාෂාව හැසිරවීම කියන කාරණාව වඩා වැදගත් වෙනවා. දෙවෙනි එක තමයි අර්ථ ගැන්වීම. දැන් අර්ථ ගැන්වීම කියලා කියන්නේ අපි භාවිතා කරන වචන, ඒ වගේම පర్యాయ පද, භාෂා ප්‍රයෝග, ඒ කියන්නේ අලංකාරික වචන වගේ දේවල් අපි භාවිතයට ගන්නවානේ. දැන් ඔක ප්‍රධාන වශයෙන් අපි දන්න කාරණාව තමයි රැස්වීමක කතාවක් එහෙම කරනකොට අපි උපමා පද පවා භාවිතයට ගන්නවා. හැබැයි මේ උපමා පද භාවිතයට ගත්තට පස්සේ අපි කියන අදහස ගම්මිය වෙන ආකාරයෙන් සහන ඒවට ගැළපෙන ආකාරයෙන් තමයි මේ අර්ථ ගැන්වීම ඉදිරිපත් කරන්න ඕන. එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන් අපි දන්න කාරණා තමයි ඔබේ වාචික සංවිධානය අසාර්ථක වෙන්න පුළුවන්. එසා අර්ථ ගැන්වීම නිසි ආකාරව සිදු කිරීම වඩා වැදගත් වෙනවා පුතේ වාචික සංවිධානයේ තුලදී. විශේෂයෙන් මේක වැදගත් වෙන ගුවන් විදුලි මාධ්‍ය සහ රූපවාහිනී මාධ්‍ය වගේ මාධ්‍ය වලදී වචන උච්චාරණය කිරීම. දැන් ගුවන් විදුලිදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. මොකද ඇහෙන්නේ එකවරයි. ඒ අසීමත් සමග තේරුම් ගන්න පුළුවන් වෙන භාෂා රටාවක් අපි භාවිතා කිරීම කියන කාරණාව වැදගත් වෙනවා. රූපවාහිනීත් එහෙමයි. රූපවාහිනීත් මේ කියන කාරණාව අපට වඩා වැදගත් වෙනවා. ඒ නිසා ඔන්න දැන් අර වාචික සංවිධානයේ සාර්ථකත්වය සඳහා බලපාන කුසලතා කිව්වට පස්සේ වඩා නිවැරදිව අර්ථ ගැන්වීම කියන කාරණාවත් අපිට ප්‍රයෝජනෙට ගන්න සිද්ධ වෙනවා පුතේ. ඊළඟට අපට වඩා වැදගත් වෙන කාරණා තමයි යෝග්‍යතාව කියන එක. දැන් යෝග්‍යතාව කියලා කියන්නේ දැන් අපි කිසියම් පිරිසකට ආමන්ත්‍රණය කරනකොට ඒ අයට ගැළපෙන ආකාරයෙන් භාෂා භාවිතා කිරීම ගැන ඉස්සෙල්ලත් මම කිව්වා නේද? එහෙනම් වචන භාවිතා කරනකොට ඒක වගකීමෙන් යුතුව ඒ වගේම තමයි ගැළපෙන ආකාරයෙන් වචන භාවිතා කිරීම වඩා වැදගත් වෙනවා. දැන් අර පාසල් වියේ පසු වෙන දරුවන්ට වචන භාවිතා කරනකොට නේද අපි වචන භාවිතා කරන්න උනේ ඒ දරුවන්ට ගැළපෙන ආකාරයෙන්ටනේ නේද? ඒ ඉතාම වැදගත් වෙන සාධකයක් බවට පත් වෙනවා. අපි දන්නා දැන් ඔය උදේ රැස්වීමට එහෙම සහභාගී වෙන දරුවෝ ගත්තට පස්සේ දරුවන්ගේ අවධානය ගොඩක් අඩු වෙනවා. ටික වෙලාවක් යනකොට ඔහේ දරුවෝ ඉන්න ආකාරය අපට ගුරුවරු විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා පුතේ. ඉතින් හොඳ සංවේදකයෙක් වෙන්න නම්, හොඳ වාචික සංවේදයක් තුළ නිරත වෙන්නට නම් ඒ රැස්වීමේ සහභාගී වෙන සියලු පිරිසකට අවධානය දිනා ගන්න පුළුවන් වෙන විදිහට ඔබ වචන භාවිතා කරන්න ඕන. එහෙම වුණොත් එහෙම ඔබට පුළුවන් වෙනවා මේ සියලු දෙනා තමන් වෙත නතු කරගන්න. අපි ඔක සමූහ සංවිධානය තුළදී සාකච්ඡාවට ගන්න ප්‍රදීපාගාර උපක්‍රමය කියලා. සියලු දෙනාගේ දැස් තමන් වෙත යොමු කර ගැනීම නේද? ඒක ඉදින් මෙතනදීත් උපයෝග කරගන්න පුළුවන්. එසා යෝග්‍යතාව, යෝග්‍ය වන ආකාරයෙන් භාෂාව භාවිතා කළා ඒ අය තමන්ගේ පැත්තට නතු කරගන්න අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කර ගැනීම වැදගත් වෙනවා. එනම් මුන්න වාචික සංවිධානයේ සාර්ථකත්වය සඳහා භාෂා කුසලතා කියපුවාම් පුතේ අපට උච්චාරණයේ අර්ථ ගැන්වීම සහ යෝග්‍යතාව ගැන කරුණු කියන්නට පුළුවන් සහ කරුණු ඉගෙන ගැනීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අපි වාචික සංවිධානයේ පිටමද අවධානය යොමු කිරීමෙන් පස්සේ අපි සූදානම් පුතේ නිර්වාචික සංවිධානය, එහෙම නැත්නම් අවාචික සංවිධානයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නවා. අපි බලමු ලිඛිත හෝ වචන භාවිතයෙන් තොරව එක් පුද්ගලයෙක් හරි නැත්නම් පිරිසක් එක්කලා හරි අපි සංවිධානය යෙදෙනවා නම් අපි ඒකට කියනවා නිර්වාචික සංවිධානය. ලිඛිත හරි එහෙම නැත්නම් කතන වචන භාවිතා කිරීමෙන් තොරව තවත් කෙනෙක් එක්කලා අපට සංවිධානය යෙදෙන්න හැකියාවක් ලැබෙනවා නම් අපි ඒකට කියනවා නිර්වාචික සංවිධානය. එහෙම නැත්නම් අපි කියනවා අවාචික සංවිධානය කියලා. මේ අවාචික සංවිධානය ගැන අපි කතා කරනකොට අපට ප්‍රධානතම වැදගත් වන සාධකය තමයි සිරු රුබස කියන එක. ඒ කියන්නේ ශරීර භාෂාව කියන කාරණාව. විශේෂයෙන් අපට පුළුවන් අතින්, ඒ වගේ මුහුණෙන්, ඉරියව් වලින්, නැස් වලින් අපට කතා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒක අතිශය වැදගත් වෙන අපි පන්ති කාමරේ ඉන්නකොටත් ඒ වගේ දේවල් කරනවා දැන් ගුරුතුමා ඔබ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනවා ඔබට අත් ගහලා නේද ඔබ වෙන වැඩක නිරත වෙලා ඉන්නවනම් හරි ඉක්මනින් ඒ වැඩේ නැවත කරලා අවධානය යොමු කරනවා පාඩමට මේ අපි නිරන්තරයෙන් භාවිත කරන දේවල් ඉතින් මේව ගැන අමුතු වෙන්න අපිට ඉගෙන ගන්න සහ කතා කරන දෙයක් නෑ අපි දැනටත් මේවා භාවිත කරන සාධක බවට පත් වෙලා තිබෙනවා එහෙනම් මේ ශරීර භාෂාවට විශේෂයෙන් අපට ගන්න පුළුවන් ඉරියව් ඉංගි නර්තන විලාස ආංගික අභිනය වගේ දේවල් අපට ගන්නට හැකියාවක් ලැබෙනවා ශරීර භාෂාව තුළට. ඒ වගේම තමයි මේ ශරීර භාෂාවෙන් කරන කියන දේවල් එක් එක් ජන කණ්ඩායමෙන් ජන කණ්ඩායමට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ දැකලා තියෙනවා ජපන් ක්‍රමයට එහෙම තව කෙනෙකුට ආචාර කරන හිස නම. දැන් අපි දෑත් එකතු කරලා ආයිබුවන් කියනවා. සමහර ජන කොටස් දකුණු අතට දකුණු අත දීලා පිළිගන්නවා. ඒ වගේම සමහර ප්‍රදේශවල විශේෂයෙන් අපි කතා කරසි ඔය යුරෝපීය ජන සමාජය තුළ වැළඳ ගැනීමත් එක්කලා කෙනෙක්ව පිළිගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා මේ ශරීර භාෂාව මගින් මේ එකිනෙකා අතර භාවිත කරන ඉරියව් වෙනස් වෙන්නට පුළුවන් පුතේ. ඒ වගේම පහසුවෙන් භාවිත කරගන්න ලෝකේ පුරා පරිහරණය කරන සංඥා බොහෝ සහ සංකේත බොහොමයක් තියෙනවා. එකක් අපිට ගන්න පුළුවන් දුම් බීම තහනම් කිරීම සම්බන්ධයෙන් පළවෙන ලකුණු ගැහණු පිරිමි රූප ඒ වගේම මාර්ග සංඥා ආලෝක සංඥා වගේ දේවල් ගත්තට පස්සේ ලෝකේ විවිධ ජන වර්ගයන් මෙයා පොදුවේ භාවිත කරගන්නවා තමන්ගේ අදහස් අන් අයට ඉදිරිපත් කිරීම සඳහා විශේෂයෙන් ගොඩක් වෙලාවට අපි දන්න කාරණා තමයි භාෂාව නොදන්න වෙලාවන් වලදී ඔය ගැහණු පිරිමි රූප වගේ දේවල් අතිශය වැදගත් වෙනවා යමක් සංනිවේදනය කිරීම සඳහා ඒ වගේම තමයි අපි දන්නවා දැන් මාර්ග සංඥා එහෙමනම් පොදුවේ අපි නේද භාවිත කරගන්නවා ලෝකේ පොදු විදිහට භාවිත කරගන්නේ කොළ ඒ වගේම කහ සහ රතු කියන වර්ණ තුන ಉಪಯೋಗී කරගෙන ආලෝක සංඥා භාවිතයට ගන්නවා ඒ වගේම තමයි මාර්ග සංඥා පොදුවේ භාවිතයට ගන්නවා ප්‍රධාන වශයෙන් විදාකාරයෙන් මාර්ගයේ ගමන් කරන රථ වාහන හැසිරවීම සඳහා එතකොට මෙන්න මේ විදිහට පුතේ අවාචික සංනිවේදනය සඳහා විවිධ සාධකයන් ප්‍රයෝජන ගන්නවා කියන කාරණාව අපට හඳුනගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා මේ පිළිබඳව අපි අවධානයෙන් යුතුව කරුණු දිරිපත් කිරීම වඩා වැදගත් වෙනවා. දැන් මේ අවාචික සංනිවේදනය ගැන සාකච්ඡා කරනකොට අපට ඊළඟට වඩා වැදගත් වෙන කාරණා තමයි අවාචික සංනිවේදනයේ යෙදෙන ආකාරය කියන කාරණාව. දැන් ගොඩ උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දැන් අපි ඔබේ පෙළ පොතේ සඳහන් වෙන මේ අර දුර අණුව අවාචික සංනිවේදනයේ සමාජයේ සාධක ගැන විග්‍රහ කිරීමක් කරලා තිනවා. බලන්න සහෘද දුර කියලා එකක් තියෙනවා. දැන් ඔබේ මිතුරෙක් එක්කලා ඔබ කතා බහ කරනකොට දොඩමළු වෙනකොට පවතින දුර ප්‍රමාණය ඒ වගේම නේද බස් රථයක ගමන් කරනකොට අසුනේ වාඩි වෙලා ඔබ දොඩමළු වෙන විදිහ ඒ ප්‍රමාණය තියෙනවා සෙන්ටිමීටර් 15ත් 20ත් අතර සහෘදින් එක්කලා කෙනෙක් කතා බහ කරන හැබැයි මතක තියාගන්න මේ අන් අය දකින්නකොට අන් අයට හිතෙන දේ තමයි මෙතන මේ නිරූපණය වෙන්නේ ඊළඟට අපිට ගන්න හැකියාවක් ලැබෙන පෞද්ගලික දුර සාමාන්‍යයෙන් තියෙනවා සෙන්ටිමීටර් 30ත් 60ත් අතර ඒ වගේම සමාජීය දුර තියෙනවා මීටර් 1.2 1.8 කියන ප්‍රමාණය. පොදු දුර මීටර් 3.6 4.8 වගේ ප්‍රමාණයක්. සාමාන්‍ය නේද අඩි 12කට විතර වැඩි වෙනවා. ඒතර අපිට පැහැදිලි කරන තමයි දුර මූලික කරගෙන අන්න ඇයට මේක සංනිවේදනය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ඔන්න බස් එකේ ගමන් කරනවා යාළුවෝ දෙන්නේ. මේ දෙන්න ඉතා කුළුපග විදිහට එකම සීට් එකේ වාඩි වෙලා කතා බහ කරමින් යනවා. ඉතින් ඔබට දැන් ඔබ මේ දෙන්න අඳුරන්නේ නැහැ. නමුත් ඔබට අඳුර ගන්න පුළුවන් වෙනවා මේ දෙන්න හොඳ යාළුවෝ දෙන්නේ කියලා ඔබට හිතෙනවා. එහෙම හිතෙන්න හේතුව මොකක්ද? මේ දෙන්න වාඩි වෙලා කතා බහ කරලා යන දුර ප්‍රමාණය මූලික කරගෙන තමයි එහෙම හිතෙන්නේ. ඊළඟ තව දවසක් ඔබ බස් රථයට ගොඩවදිනකොට ඔබ දකිනවා මේ දෙන්න අනේ ඕම් බලන්න එක්කෙනෙක් ඉස්සරහ සීට් එකේ අනිත් එක්කෙනා සීට් දෙක තුනක් පිටිපස්සෙන් වාඩි වෙලා යනවා. දැන් ඔබට හිතෙනවා මේ දෙන්න අමනාප වෙලා කියලා. දැන් මේ දෙන්න අතර තියෙන දුර ප්‍රමාණය පොදු දුර බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපට පැහැදිලි කාරණා තමයි සහපට සංනිවේදනය වෙනවා මේ දෙන්න තරහ වෙලා. ඉතින් සරලව අපට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ දුර මූලික කරගෙන අපට කිසියම් දෙයක් අවබෝධ කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා මේ අවාචික සංනිවේදනය ගැන අධ්‍යයනය කරනකොට. හොඳයි අපි අවාචික සංනිවේදනය ගැන සාකච්ඡා කරන්නේ පුතේ. අපි අවාචික සංනිවේදනය ගැන සාකච්ඡා කරනකොට අර ශාරීරික සාධක කියලා කොටසක් අපි සාකච්ඡාට ගන්න ප්‍රධාන වශයෙන් ශාරීරික ඉංගි සහ ඉරියව් පිළිබඳ ඊළඟට මුහුණේ ඉංගි සහ ඉරියව් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාට ගන්න සාධකයක් තියෙනවා. දැන් මුහුණේ ඉරියව් මගින් නැත්නම් මුහුණේ ඉඟි මගින් ගොඩක් දේවල් අපට සංනිවේදනය කරන්න පුළුවන්. අපට නොරිස්සුම, අකමැත්ත, කේන්තිය අන් අයට අගවන්න උපයෝගී කරගන්න පුළුවන් මේ මුහුණේ ඉරියව් කියන සාධක නැත්නම් ඉඟි කියන කාරණාව. ඒ වගේම තමයි කෙනෙක්ගේ මේ දුක්මුසු ස්වභාවය, අසනීප වෙලා ඉන්න තියෙන ස්වභාවය අන් අයට සංනිවේදනය කරන්න ප්‍රධාන විදිහට අපිට උපයෝග කරගන්න පුළුවන් මේ ඉඟි සහ ඉරියව් කියන එක මුහුණේ පවතින. ඒ වගේම තමයි ඇස්වල හැසිරීම. දැන් අපට පුළුවන් ඇස්වලින් පුළුවන් කෙනෙක් නේද? සමහරවිට අපි කියන ඇස්වලින් පුළුවන් කෙනෙක් දවන්න පුළුවන් කියලා කියන්නේ. ඒක දැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් ඇස් දෙක හරහා. ඒ යොමු කළා ඉවරලා මොකද කරන්නේ? කේන්තිය, ඒ වගේම තමන්ගේ තියෙන වෛරය පව අන් අයට අඟවන්න පුළුවන් සාධකයක් බවට පත් වෙන ඇස්වල. ඒ වගේම තමයි අහිංසකකම, ඒ වගේම ලෙංගතුකම, ආයාචනාත්මක ස්වરૂපය අන් අයට දනවන්න පුළුවන් ඇස් දෙකෙන්. ටක් ප්‍රායෝගිකව ඉස්සරහ කණ්ණාඩියට ගිහිල්ලා පොඩක් මේවා නේද අධ්‍යයනය කළා බලන්න ඔබ කොහොමද කේන්ද්‍රය පිට කරන්නේ කියලා. ඔබ කොහොමද ඒ අයට තමන්ගේ මේ වෛරය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. මම වෛර කරන්න එපා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. මේක මේ අධ්‍යයනය කරන්න අපි කියන්නේ. ඒ වගේම අහිංසකකම කොහොමද ඇස්වලින් ප්‍රකාශ කරන්න කියන එක චුට්ටක් අධ්‍යයනය කරලා බලන්න කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා. එතකොට අපිට මේක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා අපි කතා කරන හඬ උච්චාරණ හා නිහඬ බව. දැන් කෙනෙක් නිහඬව ඉන්නකොට අන් අයට සංවේදනය දෙයක් තියෙනවා. ඒ වගේම හඬ උච්චාරණයේ ළඟ ළඟ වචන කතා කරනවා නම් අපිට තේරෙනවා යාට කේන්ති ගිහින් ඉන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි නේද හඬේ පවත්න පහත් බව මූලික කරගෙන ආයාචන ස්වරූපයක් එතන අන්තර්ගත වෙනවා කියලා අපට තේරුම් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රධානතම සාධකයක් වෙනවා මේ ශරීර සාධක ගැන කතා කරනකොට අවාචික සංනිවේදනේ ඇඳුම් පැළඳුම් ගැන. දැන් ඔබ මොන පාසලටද අයිති වෙනවද කියලා තීරණය කරන ප්‍රධානතම සාධකයක් තියෙනවා. ඒ තමයි මොකක්? ටයිපටි. ඔබ පැළඳින ටයිපටි. එහෙනම් ටයිපටින් ඔබ අඳුර ගන්න පුළුවන් වෙනවා ඔබේ පාසල ගැන. ඔබට අනන්‍යතාවයක් තියෙනයි ටයිපටි. ඒ වගේම නේද බැජ් එක. ඔබ පළඳින බැජ් එකත් ඒ සඳහා අනන්‍යතාවයක් බවට පත් වෙනවා. සරලව ගත්තොත් පාසල් ළමියෙක් අඳුර ගන්න පුළුවන් වෙනවා සුදු ගවුම හෝ සුදු නේද මේ කලිසම සහ ෂර්ට් එක මූලික කරගෙන. එහෙනම් අපට පැහැදිලි කාරණා තමයි කෙනෙක්ව අඳුර ගන්න, කෙනෙක් ගැන තීරණයක් ගන්න ඇඳුම් පැළඳුම් කියන කාරණාව අපට වඩා වැදගත් වෙනවා. ඒ වගේම තමයි බස් රථයක ගමන් කරනකොට, පාරේ ගමන් කරනකොට මගුල් ගෙදර යන පිරිසක් අපට අඳුර ගන්න පුළුවන් වෙනවානේ. සමහර වෙලාවට ඇඳන් ඉන්න ඇඳුම් මූලික කරගෙන බලන්න ඕනේ තින්නේ. ආන් ඒ වගේම තමයි මල ගෙදරක යන පිරිසක්, පන්සල යන පිරිසක් අපට අඳුර ගන්න ප්‍රධාන සාධකයක් විදිහට පැසලකෙන මේ ඇඳුම් පැළඳුම් කියන එක. ඒ මූලික කරගෙන අපට යමක් සංවේදනය කිරීම හැකියාවක් ලැබෙනවා. ඒ වගේ වැදගත් නොවැදගත්කම, රැකියාවේ ස්වභාවයේ සමහරලාට අපට අනුමාන කරන්න ඇඳුම් පැළඳුම් කියන කාරණාව පාදක කරගන්න පුළුවන්. ස්පර්ශය කියන සාධකයේ අතිශය වැදගත් වෙන මේ ශරීර සාධක ගැන කතා කරමු. ස්පර්ශය නේ කෙනෙක් වැළඳ ගැනීම මං ඉස්සෙල්ලත් සඳහන් කරා. ඒ වගේම තමයි සමහර වෙලාවට අපට අතරත දීම, වැළඳ ගැනීම නේ මේවා මගිමුත් අපට යමක් සංනිවේදනය කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ගන්ධය කියන එක දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ නේ. දැන් ප්‍රධාන වශයෙන් ඔබ කාමරයට වෙලා ඉන්නකොට අම්මා මොනවද උයන්නේ කියන එක ගැන පූර්ව නිගමනයකට එන්න පුළුවන් කාමරයේ සිට ඒ දැනෙන සුවඳ මූලික කරගෙන නේද? එහෙම නේද? ඒ සුවඳ මූලික කරගෙන අපට සංවේදනය කරන්න පුළුවන්. අද දවසේ නම් නේද හදලා තියෙන්නේ මෙන්න මේ දේවල් කියලා තීරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පාසල් යන සූදානම වෙලා ඔබ ඇඳුම ළඟට ගත්තට පස්සේ සමහරවිට ඊයේ ඊට කලින් දවස් ඇඳපු ඇඳුම ළඟට ගන්නකොට ඔබට තේරෙනවා මේක ඇඳුත් නම් ඉතින් අද ඉස්කෝලේ ළමයි මට ගහලා එළවයි කියලා හිතෙනවා නේ. එන ගන්ධය ගැන තීරණයක් ගන්නත් ඔබට අවකාශයක් ලැබුවෝ. මේක නම් නාදයන්ට බෑ. මේක හොදලා තමයි අඳින්න ඕන කියලා පැත්තක දාලා හොදපු ගවුමක් ඇඳගෙන යන්න, හොදපු ෂර්ට් එකක් ඇඳගෙන යන්න ඔබ යොමු වෙන්නේ ගන්ධය මූලික කරගෙන. ඔබ තීරණය කරනවා ඊට පස්සේ අද දවසේ ඇඳෙන ඇඳුම. ඊළඟ මේස් කුට්ට මතර ගත්තට පස්සේ නේද? මේවා ඉතින් ප්‍රායෝගික අපි අත්විඳිනව දේවල්නේ. ඉතින් ඒක දාගෙන ගියොත් එහෙම මුළු පන්තියම ගඳ ගහයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙනම් අවාචිකව ඒක ඔබට හිතෙන්නේ. සමහර ගියාට පස්සේ වාචිකව කෙනෙක් කියයි. එහෙනම් අපට පැහැදිලි කාරණා තමයි සමාජ ජීවිතයේ තුල අපි මේ නේද ගන්ධය, ස්පර්ශය, ඇඳුම් පැළඳුම්, හඬ උච්චාරණය, ඇස්වල හැසිරීම, ඒ වගේ තමයි මුහුණේ ඉරියව්, ඉඟි මේවා මූලික කරගෙන අන් අයට යමක් සංනිවේදනය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අපි දැන් කතා කරා වාචික සංනිවේදනය සහ අවාචික සංනිවේදනය ගැන කරුණු කාරණා බොහොමයක් පුතේ අපි සාකච්ඡාවට ගත්තා. එහෙනම් අපි දැන් මේ වාචික සහ අවාචික සංනිවේදන වාචික සහ අවාචික සංනිවේදන නිපුණතා පිළිබඳ අපි සාකච්ඡා කරමු. ඔන ඒ සඳහා අපට උපයෝගී කරගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් ගැන කියවෙනවා. හරි. ඉතින් නිවසේදී කැඩපතක් ඉදිරියට ගිහිල්ලා කතා පැවැත්වීම. ඔන්න වාචික සංවේදනයේ කුසලතා වර්ධනය කර ගන්න ඔබට අපි එක පාරක් කියලා දෙනවා. ඊළඟ කතනහා විවාද වැඩසටහන වල සහභාගී වීම. ඉතින් නේද පළවෙනි එකකින් ඔබ ෆේල් වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන් නේද? හැබැයි ඔබට දක්ෂ කතිකයෙක් බවට පත් වෙන්න නම් විවාද කණ්ඩායම් වල රැසීම විවාද කණ්ඩායම් වලට සහභාගී වීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම තමයි දක්ෂ කතිකයන්ගේ රටා අනුගමනය කිරීම. ඉහළ පන්තිවල ඉන්න අක්කලා අයියලා කතා බහ කරන නැත්නම් විවාද කණ්ඩායමේ ඉන්න නායකයාගේ කතාව ඔබ සවන් දෙන්න ඕන. ඒ හරහා ඔබට හැකියාවක් ලැබෙවි සමහර වෙලාවට වඩා හොඳට කතනයි සිදු කරන්නට. ඊළඟට තමන්ගේ වාක්කෝෂය පුළුල් කර ගැනීම. හැබැයි වාක්කෝෂය පුළුල් කර ගන්න නම් උපකාර කරන සාධකයේ බවට පත් වෙන්න පුතේ විශේෂයෙන් මේ පොත් කියවන්න ඕන. පොත් කියවුවාම අපට ලැබෙන ලොකු දැනුමක්. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපට වාචික සංවිධාන අවස්ථාවක් ලැබුණොත් එහෙම ඒ අවස්ථාවේදී අර පොතපතෙන් අපි ලබාගත් දැනුම මූලික කරගෙන අපේ කතනේ සිදු කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අර උපමා පද වගේ දේවල් ඒ වගේම සමහරලාට සංසිද්ධීන් ගැන පැහැදිලි කරන්න අපට ඒ උපකාරී කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම මේ පොතපත කියවීම ගැන අපි කිව්වා. ඒ වගේම තමයි රූපවාහන සහ ගුවන්විදුලි යන වැඩසටහන් වඩා හොඳේ ඔබට ගැළපෙන වැඩසටහන් තෝරා ගැනීම. එයා වඩා වැදගත් වෙනවා. විශේෂයෙන් මේ ඒ හරහා ඔබට පුළුවන් වෙනවා මේ වාචික සහ වාචික සංවදන කුසලතා සංවර්ධනය කර ගැනීමේ හැකියාව. හැබැයි මතක තියාගන්න දැන් සමහර රූපවාහනේ නාලිකාවල විකාශන කරන වැඩසටහන් එහෙම ගත්තට පස්සේ ඒවා නොගැලපෙන වැඩසටහන් බවට පත් කරලා තියෙනවා. ඒවා අධ්‍යයනය කළොත් එහෙම ඔබේ තියෙන කුසලතා සංවර්ධනය වෙනවට වඩා ඔබ දැනුම තවදුරටත් මොට වෙන්නත් පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. තෝරගෙන වැඩසටහන් භාවිතා කිරීම කියන කාරණා මේ සංවිධාන මාධ්‍ය අධ්‍යයන විශේෂ හදාරන දරුවෙක් විදිහට එය ප්‍රායෝගික වශයෙන් වැදගත් වන සාධකයක් විදිහට දකිනවා. ඒ නිසා පුතේ එහෙනම් ඔබට ඔන්න නිවසේ කැඩපත ඉදිරියට ගිහිලා කතා පවත්වන්න පුළුවන්. කතන සහ විවාද වැඩසටහන වලට සහභාගී වෙන්න පුළුවන්. අන් අය කතා වලට සවන් දෙන්න සහ ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්, අනුකරණය කරන්න පුළුවන්. ඒ වගේ වාක්කෝෂයේ පුල් කර ගැනීම, පොතපත නේද කියවීම කියන සාධකයේ මෙන්න මේ වගේ දේවල් උපයෝගී කරගත්තොත් පුතේ ඔබට වාචික සහ අවාචික සංනිවේදනය සාර්ථකව යෙදෙන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. දෛනික ජීවිතයේ ඔබේ සියලු අවශ්‍යතා ඉටු කරගන්න භාවිතර ගන්න පුළුවන් ක්‍රමවේද විදිහට මේ සැලකෙනවා. හොඳයි, අපි එහෙනම් ඊළඟට අවධානය යොමු කරමු ලිඛිත සංනිවේදනය පිළිබඳව. ලිඛිත සංනිවේදනය අපි දන්න කාරණාව තමයි භාෂාවක පවතින සංකේත මගින් තොරතුරු අදහස් ඉදිරිපත් කිරීම තමයි ලිඛිත සංනිවේදනය තුළදී සිද්ධ වෙන්නේ. ලිඛිත සංනිවේදනය ගැන සාකච්ඡා කරනකොට අපට යන්න පුළුවන් ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා. කොහොමද මේ ලිඛිත භාෂාවන් බිහි වුණේ කියන කාරණා ගැන අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. නේද ඔබ දන්නවා මේ ප්‍රධාන වශයෙන් ලෝකේ සුමේරියානු වූ මුලින්ම ලේඛන කලාවක් බිහි කරගත්ත බවට සාධක තියෙනවා. ඒ වගේම චීන අක්ෂර කලාව ක්‍රිස්තුපූර්ව 2000 බිහි වූ බවට සාධක බොහොමයක් තියෙනවා. අපි භාවිතා කරන මේ සිංහල අක්ෂර මාලාව ක්‍රිස්තුපූර්ව 300 බිහි වූ බවට සාධක තියෙනවා. එතකොට මේ විදිහට ලෝකේ ලිඛිත අක්ෂර මාලාවන් බිහිවීම පිළිබඳව ඕනෑ තරම් අපට තොරතුරු අධ්‍යයනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ලිඛිත භාෂා බිහි වුණාට පස්සේ අපි හෝඩියක් හදා ගන්නවා නේද? ඒ හෝඩිය මූලික කරගෙන අපට පුළුවන් වෙන අදහසක් අන් අයට ලියන්න ඉදිරිපත් කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් මෙහෙම ඉදිරිපත් කරන ලිඛිත සංනිවේදනයේ සංකේත භාවිතා කිරීම නැත්නම් අකුරු භාවිතා කිරීම ගැන අධ්‍යයනය කරනකොට සංකේතාක්ෂර සහ ඒ වගේම රූපාක්ෂර කියලා වර්ග දෙකක් යටතේ සාකච්ඡා කරනවා. සංකේතාක්ෂර දැන් අපේ භාෂාවේම සංකේතාක්ෂර. හේතුව එක අකුරකින් අදහසක් නිරූපණය වෙන්නේ නැහැ. අකුරු එකට සම්බන්ධ කරලා තමයි වචන හදාගන්නේ. වචනයකට සම්බන්ධ කරලා තමයි වාක්‍ය හදාගන්නේ. ඉතින් දැන් උදාහරණයක් විදිහට ඔබ ලියලා බලන්න. අම්මා බත් කන්න මට අඬ ගැහුවේ. දැන් මේක ලියන්න ලිව්වට පස්සේ ලියලා ඉවරලා බලන්නකෝ දැන් මේකේ අදහස. ඒ ලිව්වට පස්සේ අපට ඕන හදාගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ පිළිබඳව අපට තීරණයක් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙන මේක අදහසත් නේද කියවනකොට අපට මේ බත් කන්නන්න ගැහුවයි කියන එක අපට අවබෝධ කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා සරලව ඔය සිංහල විෂයට අදාළව ලියන වාක්‍ය කිහිපයක් හිම ලියලා බලන්න ඒක අදහසත් එක්කලා අපට මේක තේරුම් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා ඉතින් ලෝකේ භවතර ගන්න දැන් බොහොමයක් තියෙනවා අපි ඔය දැන්ට ප්‍රාකෘතිහාසික යුගවලදී භාවිතර ගත්ත සෙල්ලිපි වගේ දේවල් අධ්‍යයනය කරනකොට මේ අපට පැහැදිලි කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. දැන් ඔබ බලන්න මේ පෙළපොතේ දීලා තියෙන නිශංක මල්ලව රජු විසින් ලියන ලද මේ ශිලා ලිපියකි උපුටාගත් කොටසකුත් ඒ සම්බන්ධ තොරතුරුකුත් ඔබට දීලා තිබෙනවා මේ ලිඛිත සංවිධානයේ ඓතිහාසික බව නිරූපණය කරන සාධකයක් විදිහට. ඉතින් මේ ලිඛිත සඳහන් අධ්‍යයනය කරනකොට අපට පැහැදිලි වෙන කාරණා තමයි ලිපි, ඒ වගේම දැන්වීම, චක්‍රලේඛන වාර්තා පුවත්පත් ඒ වගේම සංගරා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් මේ ලිඛිත සංවිධානය හරහා ඉදිරිපත් කරන සාධකයන් විදිහට. ඒ වගේම තමයි ලිඛිත සංවිධානයේ ක්‍රියාකාරකම. ඒක ක්‍රියාකාරකමක් වෙනවා හා සමාන ඒක නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමේ හැකියාවකුත් අවකාශයක් අපට ලැබෙනවා. ඒ වගේම තමයි ලිඛිත සංවිධානයේ යෙදෙන්නේ නම් අනිවාර්යයෙන්ම අපට ඒ පිළිබඳ නිපුණතාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ භාෂාව පිළිබඳ අපි හදාරලා තියෙන්න ඕන. එහෙම වුණොත් එහෙම තමයි අපට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ලිඛිත සඳහේ යෙදෙන්න. එහෙම නොවුනොත් මොකද වෙන්නේ අපට ලියන්න බෑ. අපට ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට ලියන්න හැකියාවක් ලැබෙන්නේ ඒ භාෂාව පිළිබඳ නිපුණතාව අප සතුව නැති වුණොත් එහෙම. දැන් ලිඛිත සංවිධානය ගැන කතා කරනකොට බලන්න ඔබ ගිහිල්ලා මේ පෙළපොතේ තියෙන 52 වෙනි පිටුවට ගිහිල්ලා චුට්ටක් බලන්න භාෂාව හා ලේඛනය කියලා කොටසක් ඔබට එතනදී අධ්‍යයනය කරන්න හැකියාවක් ලැබෙනවා. අපි කියනවා භාෂාවේ දිවිරූපතාව කියලා. භාෂණය හා ලේඛනය. එතකොට ඒකේ ප්‍රධාන වෙන එකක් තමයි අපි දැන් මේ කතා කරන්නේ ලේඛනය කියන කතාව. ඉතින් අපි ලේඛනය සඳහා උපයෝග කරගන්න අංග කිහිපයක් ගැන අපට කතා කරන්න පුළුවන්. රාජකාරි ලිපි ලියනකොට එහෙම ඔබ ලියන විදිහ ගැන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ජවන්නාගේ ලිපිනිය නේද? දිනය ඊළඟට ලිපියේ මාතෘකාව අන්තර්ගතය සහ අවසානය අපි පෙළගස්සන විදිය පුංචි පන්තිවලදී බව අපි ඉගෙන ගත්ත ලිපියක් ලියන විදිය වාර්තාවක් ලියන සමිතික වාර්තාවක් ඔබේ තියෙනවා නම් ඉස්කෝලේ කලා සමිතියක් එහෙම නැත්නම් ඔබේ 10 වසරට අදාළව 11 වසරට අදාළව ඔබ පිහිටගෙන තියෙනවා නම් සමිතියක් මේ සමිතිය තුළ ඔබ කොහොමද මේ වාර්තාවක් ලියන්නේ කියන එක ගැන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් නේද? ඒක රැස්වීමක් පිළිබඳව ඒක අන්තර්ගතය ගැන ලියන විදිහත් එක්කලා අපට තේරුම් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේ තමයි ජීවදත්ත පත්‍රිකාවක් ගැන අධ්‍යයනය කරොත් එහෙම අර A4 කඩදාසියකට තමයි අපි මේක සකස් කරගන්නේ. එතකොට විශේෂයෙන් මේ සිත් ගන්නාසුළු ආකාරයෙන් අපි ඒ ප්‍රයෝගික කරගන්න වර්ණකුරු නෙවෙයි අපි භාවිතයට ගන්න වර්ණ කොලත් නෙවෙයි භාවිතයට ගන්න සුදු කඩදාසියක් මුලික කරගෙන ඉතා නිසි ආකාර අපි එක සැලසුම් කරගන්න ආකාරයක් අපට දකින්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම දැන් වාචික භාෂාව ගැන කතා කරනකොට ලිඛිත භාෂාව විධිමත් වෙනවා. ඒ තමයි මොකද එහි ව්‍යාකරණයක් තියෙනවා නේ. ව්‍යාකරණයක් තිබෙනවා. ඒ වගේම අක්ෂර විඤ්ඤාසයක් තිබෙනවා. ඒ වගේම අකුරු වලට හැඩයක් තියෙනවා. ඒ වගේම විරාම ලක්ෂණ අපට හඳුනාගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අර අහලා තියෙන ඔබ කතාවක් ජනප්‍රිය කතාවක් තියෙන. ඔන දවසක් සිංහල විෂය භාර ගුරුවරයෙක්ගේ ගෙදරට ආමියකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් දොරට ගහලා රාත්‍රියේ කිව්වලු අපි ආමි දොර අරින්න කියලා කිව්වලු. ඉතින් සිංහල ගුරුවරයාගේ ඇතුළේ ඉඳලා කිව්වලු අපි නම් ආමි වෙන්න විදිහක් නැහෙනි. අපි නම් ආමු වෙන්න එපැයි. එහෙම කියලා දොර ඇරියේ නැල්ලු. ප්‍රසිද්ධ කතාවක්. සමහරට ඔබේ ගුරුවරයා ඔබට කියලා දීලත් ඇති නේ. ඒතර ව්‍යාකරණ කියන කාරණාවෙත් තේරුම් ගන්න හරි අපුරු කතාවක් ඒක. ඒ වගේම තමයි මේ එක් ඡේදයකින් නේද අනෙක් ඡේදය වෙන් කරන්න වඩා වැදගත් වෙනවා. දැන් අපි පාසල තුල නේද නෝට් ලියනකොට එහෙමත් මේවා භාවිතයට ගන්නවා. මේ ක්‍රමවේද අපි අනුගමනය කරනවා. ඒ වගේම විරාම ලක්ෂණ තියෙන එක නේද මේ සියලු දේවල් මූලික කරගෙන තමයි අපි ලිඛිත සංවිධානය තුල නිරත වෙන්නේ සහ භාවිතයට ගන්නෙ. ඔව් අපි එහෙනම් මේ ලිඛිත සංවිධානය ගැන සාකච්ඡා කරනකොට ওই භාෂා හා ලේඛනයේ පිළිබඳ අවධානය යොමු කරන්න උවමනා කරන යටතේ තමයි පුතේ අපි ওই කියන කාරණා ටික සාකච්ඡාවට ගත්. ඒ වගේම තමයි පළදායි ලේඛනයේ ලක්ෂණ විවාහකට අනිවාර්යයෙන්ම යොමු වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක තමයි නිර්වුල් හා පැහැදිලි බව තියෙන ඕන ලේඛනයක. නිර්වුල් බව සහ පැහැදිලි බව. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ලේඛනයේ අන් අයට කියවන කෙනාට අවබෝධ කරගන්න නොමෙත් බැරි වුනොත් එහෙම ඇති වෙන සාධනීය තත්ත්වය තමයි මොකක්ද? ප්‍රධාන වශයෙන් සමහර ඔබ හිතන්නකෝ විභාගයට ලියන පේපර් එකක් කියලා. නේද? මේ පේපර් එකට ඔබ පිළිතුරු ලියනකොට ප්‍රධාන වශයෙන් ඔබට බලපාන කාරණාවක් බවට පත් වෙනවා නිවර්දිව පිළිතුරු ලියන එක. එහෙම උනොත් එහෙම තමයි වැඩි ලකුණු ලබා ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඒ නිසා නිරෝල් බව සහ පැහැදිලි බව ලේඛනයේදී වඩා වැදගත් වෙනවා. ඊළඟට ලේඛනයේ උචිත ආකෘතිය හා නිර්මාණශීලී බව ලේඛනයේ උචිත ආකෘතිය හා නිර්මාණශීලී බව තියෙන්න ඕන. එහෙම උනොත් එහෙම වඩා වැදගත් වෙනවා මේ ලේඛනයේ නිසියාකාරව ඔබට තේරුම් ගන්නටත් ඒ වගේම තව කෙනෙකුට තේරුම් ගන්නත් මේ ප්‍රයෝගික වෙන සාධකයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දැන් අපි රාජකාරී ලිපියක් ලියන විදිහයි ඒ වගේම තමයි පෞද්ගලික ලිපියක් ලියන විදිහයි වෙනස් වෙනවා. ඒ දෙක ප්‍රයෝගී කරගෙන නේද? ඒ ක්‍රමවේද ප්‍රයෝගී කරගෙන තමයි අපි ඒ ලිපි ලිවිය යුත්තේ. එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්නේ? අදහස වෙනස් වෙන එක පැත්තකින් අනිත් එක තමයි අරමුණු සඵල කරගන්නත් බැරි වෙනවා. ඒකට සම්මත ව්‍යාකරණ විදි භාවිතය ගන්න ඕන. එතකොට විරාම ලක්ෂණ තියන්න ඕන ස්ථාන, මේ වාක්‍ය අවසන් කරන්න ඕන ස්ථාන, පිළවන් නිසි ආකාරයෙන් අපි දැනීමක් සහ අවබෝධයක් අපට තියෙන්න ඕන. එහෙනම් මේ ලිඛිත සංවිධන ගැන කතා කරනකොට අර වාචික සංවිධන වල ඩා ටිකක් විධිමත් බවක් පවතිනවා කියන කාරණා අපට තේරුම් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඊළඟට ලේඛන නිපුණතාව සංවර්ධනය කර ගැනීම වඩා වැදගත් වෙන දැන් කෙනෙක්ගේ නිර්මාණශීලීත්වයේ කෙරෙහි ප්‍රබල විදිහට බලපාන සාධකයේ තමයි නිරන්තරව ලියන එක. නිරන්තරව ලිවීමත් එක්කලා කෙනෙක්ගේ ලිඛිත සංවිධන කුසලතා සංවර්ධනය කර ගැනීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා ලේඛන නිපුණතාව වර්ධනය කර ගැනීම කියන කාරණාවත් පුතේ අතිශය වැදගත් වන කාරණාවක් බවට පත් වෙනවා. එහෙනම් මේ ලිඛිත සංවිධන ගැන සාකච්ඡා කරනකොට භාෂාව හා ලේඛන, ඒ කියන්නේ භාෂාවේ පවත්න ද්විරූපතාව කියන එකත්, ඒ වගේම පළදාය ලේඛනයක ලක්ෂණ කියන කොටසත්, ඒ වගේම ලේඛන නිපුණතාව කියන කොටසත් අතිශය වැදගත් වෙනවා මේ ලිඛිත සංවිධනයේ තුලදී. ඒ නිසා එතනින් ප්‍රශ්න යොමු වෙන්නත් පුළුවන්. එසා ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්න කියන කාරණාවත් ඔබට මම පැහැදිලි කළා කියනවා පුතේ. ඔන්න එහෙනම් අද දවසේ අපිට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබුණ දරුවෝ වාචික සංනිවේදනය පිළිබඳව, අවාචික සංනිවේදනය පිළිබඳව, ඒ වගේම තමයි අපට සාකච්ඡා කරන්න පුළුවන් වුණා ලිඛිත සංනිවේදනය පිළිබඳව. අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රව්‍ය සංනිවේදනය, දෘශ්‍ය සංනිවේදනය, ඒ වගේම විධිමත් සංනිවේදනය සහ අවිධිමත් සංනිවේදනය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කරා වාචික සංනිවේදනය, අවාචික සංනිවේදනය සහ ලිඛිත සංනිවේදනය කියන සංවිධන ස්වරූප තුන පිළිබඳව තමයි පුතේ අපි සාකච්ඡාවට ගත්තේ. මතක ඇති අපි කිව්වා වාචික සංනිවේදනය කියන්නේ කිසියම් භාෂාවක පවතින ශබ්ද රටා උපයෝගී කරගෙන, ඒ වගේම වචන රටා උපයෝගී කරගෙන අපි සංනිවේදන යෙදෙන එකට අපි කිව්වා වාචික සංනිවේදනය කියලා. ඒ වගේම තමයි අවාචික සංවිධන ගැන අපි කතා කරා නේද? ලිඛිත කතන වචන භාවිතයෙන් තොරව මේ සංවිධන යෙදෙන එකට අපි කියනවා අවාචික සංනිවේදනය කියලා අපි සාකච්ඡාවට ගත්තා. ඒ වගේම අපි කතා කරා ලිඛිත සංවිධනය කියලා, කියන්නේ භාෂාවක පවතින සංකේත උපයෝගී කරගෙන අපි සංවිධන යෙදෙන එකට අපි කිව්වා මොකද්ද පුතේ? ලිඛිත සංවිධනය කියලා. අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී පෙනී සිටිනකොට විශේෂයෙන් වැදගත්ම වෙන කොටසක් විදිහට සැලකෙන්නේ මේ සංවිධන ස්වරූප කියන කොටස. ඒ නිසා මේ පිළිබඳ අවධානයෙන් පසුවීම සහ මේවා පිළිබඳව කරුණු ගෙනහැර දැක්වීම කියන කාරණාවත් වඩා වැදගත් වෙනවා. අපි ඉදිරි පුනරීක්ෂණ පාඩම් වලදී විශේෂයෙන් විභාගයට පැමිණි ප්‍රශ්න වගේම එන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳවත් මේ පාඩම් කොටස් වලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එනිසා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් නැවත අපි ඉතුරු මේ කොටසේ පාඩමේ ඉතුරු කොටස සමග සම්බන්ධ වීමෙන් ඔබට සංවිධන ස්වරූප පිළිබඳව නැවතත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි එහෙනම් පුතේ, සුබ දවසක්. ඔබේ කටයුතු සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ඔබේ ජීවිතය පවත්වාගෙන යන්නත් සැලසුම් කරන්න කියන පණිවිඩයත් ලබා දෙනවා. බොහොම ස්තුතියි.
ආදරණීය දුවේ පුතේ, අද සංනිවේදනයේ හා මාධ්‍ය ආධිනිය පාඩම ඔබේ ගුරු කෙතරින් ඔබ වෙත ගෙන ආවේ වැලිමඩ අඹගස්තොව ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යන විෂය ආචාර්ය, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක මාධ්‍යවේදී ප්‍රදීප් ජයලත් පිරිස් ගුරුතුමන්. මෙවැනිම පාඩමකින් නැවතත් හමුවෙමු. ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරුකෙදර
ඌවේ ගුරුකෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කැකුළු